ගරු මංජුලා දිසානායක මැතිණිය ඔබතුමියට මිනිත්තු 13ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසනාරුවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට අවස්ථාව ලබා දීම පිළිබඳව පළමුවෙන්ම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදියට මේ අවස්ථාවේදී අද දවසේ මේ විශේෂ භාර අමාත්‍යවරයා විදියට කටයුතු කරන ප්‍රතිගරු ජනාධිපතිතුමා විසින් මේ කාන්තාවන් සවි බල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ වචන කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී විශේෂ ස්තුතියක් කරන්න අවශ්‍යයි අපේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදීය ගරු සභාපතිතුමිය
කෝඩ ප්ලීස් කරු නියෝජකාරක සභා සභාපතිතුමා මුලස
Honourable Member, please continue.
Mulasana Arudigaru Karga Sabhavettumani. Mama Kiyaganave, Athigaru Janadhipathituma, Kantha Lama Katiyutu Ha Samaja Sahibala Ganvime Amathivareya Vidiyata Me Panath Pratimpathi Idiripath Karanakota, Mama Visheshayenma Stutiyak Karannata Avashyayi, Ape Kantha Mantriwariyange Sansadaye Garu Sabhavettumaye Vidiyata Katiyutu Karana Vaidya Sudarshani Pranandukulle Mathiniyata එතුමිය සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරා මේ කාන්තාවන් සවි බල ගැන්වීමේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට මා ඉදිරියේ ඉන්න ඔබතුමියට මම කාන්තාවන් විදියට සමස්ත අපි සියලු දෙනාගේම ගෞරවයේ ප්‍රණාමය පුද කරනවා. ඇත්තටම අපි සියලු දෙනාම වෙනුවෙන් එතුමිය නායකත්වයේ ගත්තා මේ කාර්යය අද දවසේ මෙතෙන්ට අරගෙන එන්න. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විශ්ව ප්‍රකාශනයේ මගින් ඉදිරිපත් කරලා තියෙන සියලු දෙනාටම සමානව සැලකීමේ වෙනස්කොට නොසැලකීමේ කියන සමානතාවයෙන් යුතුව කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමේ හැකියාව මා විශ්වාස කරනවා මේ තුළින් අපිට ලබා ගන්න හැකි වෙයි කියලා. ඒ මොකද එහෙම කියන්නේ 1979 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරලා තියෙන සීඩෝ සම්මුතිය. එහෙම නැත්නම් කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් ඉවත් කිරීමේ ප්‍රඥප්තිය. රටවල් 130ක් එකඟතාවයෙන් තමයි එදා සම්මත කරගත්තේ. ඒ වගේම 1980 අපි මේකට එකතු වුණා. 81 ඉඳලා මේක අපේ රටේ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කටයුතු කරත් අදටත් මේකේ යම් යම් අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩුව දැකලා තමයි අපි එදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ආරම්භ කරලා එදා මෙදා තුර මම හිතන්නේ මේ අපි මේ පහුගිය අවුරුදු කීපෙම මේ ගැන කතා කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරීනුත් මං හිතන්නේ පාර්ලිමේන්තු සැසිවාරයේ පැවැත්වෙන හැම සැසිවාරයකදීම අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. අපේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පැවැත්වුවා. ඒ හැම අවස්ථාවකම අපිත් එක්ක එකට එකතු වෙලා මේ පිළිබඳව කටයුතු කරා. ඉතින් ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා. මා විශ්වාස කරනවා අපේ රටේ 153ක් වෙච්ච කාන්තාවන්ට මෙතෙක් කාලයක් සිදු වුණා වූ අතවරයන්ගෙන් මිදෙන්නට වගේම යම් අස්වැසිල්ලක් ලබන්නට මේ පනත තුලින් හෝ හැකියාව ශක්තිය ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමිය මේ විදියට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ල මැතිණිය ඒ වගේම පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව පෝට්ටුවේද සජබේද එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේද කියලා මේ වෙනසක් තිබුණේ නැහැ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අපි 12 දෙනාම මං හිතන්නේ අපි එකට එකමුතු වෙලා අත්වල් බැඳගෙන තමයි මේ කාර්ය කරේ. ඒ නිසා රටක් විදියට අපි හොඳ ආදර්ශයක් දීලා තියෙනවා කියලා මා විශ්වාස කරනවා අපි කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය. ඒ නිසා මේකේ මූලිකම කාරණේ විදියට මා දකින්නේ කාන්තා කටයුතු පිළිබඳව ආරම්භ කරන්නට නියමිත කොමිෂන් සභාවත් පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යභාරයේ ඒ කාර්යභාරයේදී මා විශ්වාස කරනවා විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට අපිට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. නියෝජිතයෙන් දෙදෙනෙක් නම් කරන්න මේකත් සුවිශේෂී අවස්ථාවක් විදිහට මා දකිනවා. ඒ නිසා සීඩෝ සම්මුතිය තුලින් වෙනස්කොට සැලකීම දුරු කිරීම සඳහා සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා සුවිශේෂී විදිහට මම සිහිපත් කළ යුතුයි. එදා සහකාර පොලිස් අධිකාරී වරියෙකුට එම තනතුර සඳහා ඉදිරිපත් වෙන්නට ඇයට නීතිය ඉදිරියට යන්න සිද්ධ වුණා. කාන්තාවක් විදියට කාන්තා පොලිස් සහකාර පොලිස් අධිකාරීවරියක් විදියට කටයුතු කරන්නට තමන්ට අවස්ථාව ලබා ගන්න. ඒ නිසා මා විශ්වාස කරනවා ලිංග භේදයෙන් තොරව තමන් ඉපදුන ලිංගිකත්වය මොකක්ද කියන එක බාධාවකින් තොරව තමන්ගේ ලිංගික දිශානතිය මොකක්ද කියන එක ගැටලුවක් නොවි මේ රටේ ජීවත් වෙන්න ඉපදෙන හැම පුරවැසියෙකුටම සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන්නට අවස්ථාව සලසා දීමේ ප්‍රමුඛ අවස්ථාවක් විදියට මා මේ අවස්ථාව දකිනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කාර්යයේදී අපේ රටේ ජනගහනයෙන් 153ක් වුණත් රැකියා නියුක්තියට යනකොට අපේ රටේ ඉන්නේ 135ට අඩු කාන්තා නියෝජනයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ගියපුවාම අපේ කාන්තාවෝ ඉන්නවා 60%ට එහා ප්‍රමාණයක්. නමුත් රැකියා නියුක්තියට එනකොට මේ අපේ අධ්‍යාපනයේ ලබන අපේ බුද්ධිමතුන් බවට පත් වෙන උසස් අධ්‍යාපනයේ ලබන අපේ කාන්තාවන් කොතනද ඉතුරු වෙලා ඉන්නේ කියන ගැටලුව තියෙනවා. මොකද ගෙදරට ගියාට පස්සේ විවාහ වුණාට පස්සේ ඒ අයට සමහර අවස්ථාවක රැකියාවකට යන්නේ දෙන්නේ නැහැ. එහෙම නැත්නම් රැකියාවකට ගියාට පස්සේ ඒ අයගේ තියෙන යම් යම් ගැටලු සාගත තත්ත්වයන් නිසා උසස් වීම් ලබා ගැනීමේදී ඇති වෙන ගැටලු සහිත තත්ත්වයන් නිසා මේගොල්ලෝ තමන්ගේ තනතුරු අත්හැරලා යනවා. ඒ වගේම විශේෂයෙන්ම දරුවන් රැක බලා ගැනීමේදී තියෙන ගැටලුකාරී තත්ත්වයන් නිසා ඒ අයට සමහර වෙලාවට තමන්ගේ රැකියාව දෙවෙනි කොට සලකන්න සිද්ධ වෙලා තියෙනවා. මං හිතන්නේ මවක් විදියට මේ ජාතියට උතුම්ම කාර්යභාරය කරන්නේ මොකද අනාගත පරපුර දායාද කිරීමේ වගකීම පැවරලා තියෙන කාන්තාවකට. ලෝකයේ ජනගහනය ගත්තහම දැන් අපේ රටේ ගත්තහම ජනගහනය එන්නේ මං හිතන්නේ මේ සැරේ ජන සංගණනයේදී ඉදිරිපත් වෙලා තිබුණා. ජනගහනයේ වර්ධනයක් නෙමේ ඍණ වර්ධනයක් තිබුණේ. ඒ නිසා මං හිතන්නේ කාන්තාවන් රැකියාවක නියුක්ත වීමත් මේ කාලයේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක් වෙලා තියෙනවා තමන්ගේ ආර්ථිකයේ ශක්තිමත් කරගන්නට යෑමේදී. ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේ මේ ගෙනත් තියෙන පනත් කෙටුම්පත තුළ කාන්තාවන් සවි බල ගැන්වීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. විශේෂයෙන්ම වතුකරේ ජීවත් වෙන කාන්තාවන් වතුවල ජීවත් වෙන කාන්තාවන් වගේම ආගම් විදියට ගත්තහම මං හිතන්නේ අපි බහු ආගම් විදියට ජීවත් වෙන සමාජ පරිසර වටපිටාවක ජීවත් වුණත් සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම නීතිය ගත්තහම විවාහ නීතියදී හිම අපේ කාන්තාවන්ට සිදුවලා තියෙන යම් යම් ගැටලු සාගත තත්ත්වයන්ට අපිට තාමත් පිළිතුරු සොයා ගන්නට හැකියාව නොහැකි වුණත් මා විශ්වාස කරනවා මේ අද දවසේ ඉදිරිපත් කරලා තියෙන මේ පනත් කෙටුම්පත හරහා හෝ යම් අස්සසිල්ලක් අපේ කාන්තාවන්ට ලැබේවි කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ නිසා අද දවසේ මේ කාන්තාවන් සයිබල ගැන්වීමේ පනත් කෙටුම්පත හරහා කොමිෂන් සභාවක් ඇති කරන්නත් ඒ වගේම පාර්ලිමේන්තුවේ ඊට අදාළ වෙන කාර්යභාරයන් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීමත් කියන කාරණාවත් ඒ වගේම අරමුදල් ඇති කිරීම වැනි කාරණා තුලිනුත් අපේ පිහිට අවශ්‍ය වෙන කාන්තාවෝ එහෙම නැත්නම් තමන්ගේ ඉලක්කයන් කරා යන ගමනේදී ඒ අයට ඇතිවෙන්නා වූ විවිධ බාධාවන් විශේෂයෙන්ම ලිංගික වශයෙන් ඔවුන් අතවරයන්ට ලක්වීම එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ දිනදා කටයුතු වලදී සිදුවෙනා වූ අතවරයන් වලින් මිදී ස්වාධීන වූ ශක්තිමත් වූ ගැහැණියක් විදියට කාන්තාවක් විදියට සමාජයේ ජයග්‍රහණය කිරීම සඳහා යන ගමනට මේක අත්වැලක් වෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ අත්වැල සපයන්නට හැකියාව ශක්තිය ලැබීම පිළිබඳවත් සතුටු වෙමින් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා මේ පනත් ප්‍රතිඋපත පක්ෂභේදයකින් තොරව විවාදයකින් තොරව අපි සියලු දෙනාම එකතු වෙලා මේ පනත සම්මත කරලා සමස්ත මේ රටේ කාන්තාවන් වෙනුවෙන්ම කටයුතු කරන්නට එකතු වෙමු කියන ඉල්ලීම කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මා නිහඬව බොහොම ස්තුතියි.
Thank you. Honorable Dr. Mrs. Harini Amarasuriya, you have 10 minutes. Thank you. Ada idiripat velati ena me kantavan sabi balaganvi me panata kalo chita panatak sahayakata ape sampurna sahayoge api palakarana kemati atavashema kalayak tisse me rate gahanun me rate kantavan wenuen weda karapu sangvidhana kriyadarin ge illimak una ඉල්ලීමක් වුණ කාන්තාවන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට මේ පනත තුළින් ඒක සිද්ධ වීම පිළිබඳ අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පනත හුදෙක් මේ ලිය කියවිල්ලකට විතරක් සීමා නොවී ඇත්තටම පනතේ අරමුණ ක්‍රියාත්මක වීමට අරමුණ ළඟා කරවීමට අවශ්‍ය සියලුම අවශ්‍ය පසුබිම නිර්මාණය වෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ පනත සකස් කිරීමේදී කාන්තා සංසදයත් ඒ වගේම කාන්තා හා ළමා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවත් මැදිහත් වුණා සහ මේ පනත ලැබීමත් සමගම ගිය සතියේ කාන්තා සහ ළමා අධීක්ෂණ ආංශික අධීක්ෂණ කමිටුවෙන් සංශෝධන කීපයක් ඉදිරිපත් කරා මේ පනත වඩා ශක්තිමත් වෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ සංශෝධන ඇතුළත් කරයි කියලා. ඒක විශේෂයෙන්ම මේ පනත ක්‍රියාත්මක කිරීමේදී එන්න පුළුවන් දුර්වලතා මග අරින්න ඉදිරිපත් කරපු සංශෝධන විශේෂයෙන් ඔම්බඩ්ස් පර්සන් කෙනෙක් මේකෙන් යෝජනා කරලා තියෙනවා. ඒ තනතුර ස්වාධීන එකක් විය යුතුයි කියලා අපි තරයේ විශ්වාස කරනවා. ඒක එම නිසා කොමිසන් සභාවට පිටින් තිබිය යුතු කොමිසන් සභාවේ සේවකයෙක් නොවන ඔම්බඩ්ස්වරයෙක් විය යුතුයි කියන එක කමිටුවේ යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම මේ පනත තුළින් යෝජනා වෙලා තියෙන සමතකරණය පිළිබඳ ක්‍රියාවලිය නිශ්චිත විය යුතුයි සහ ශක්තිමත් විය යුතුයි කියන එකත් අපි යෝජනා කරලා තියෙනවා. ඒ සංශෝධනත් මේ පනතට එකතු වෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි සියලු දෙනාම දන්නවා අපේ රටේ පනත් සහ ප්‍රතිපත්ති ඒවා අනුමත කිරීමට වඩා අපි ගැටලු වලට අභියෝග වලට මුහුණ දෙන්නේ මේවා ක්‍රියාත්මක කරන්න ගියාම. ඉතින් ඒ නිසා මේක ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව විශේෂ අවධානයක් දිය යුතුයි. මේ ආණ්ඩුවම තමයි අත වශයෙන්ම මේ වගේ ප්‍රගතිශීලී පනත් ඉදිරිපත් කරන අතර එය වගකිව යුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් 50%ක් කප්පාදු කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ පනත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඒ ආයතනික පසුබිම සහ මුදල් පසුබිම නිසි අයුරින් සිද්ධ වෙයි කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා. මේකට ඇත්තටම මේ ජාතික කොමිසම සාර්ථක වෙන්න නම් මේ පනතේ අරමුණු හරියට ඉෂ්ට වෙන්න නම් මුදල් මානව සම්පත් සහය තාක්ෂණ සහය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. නැත්නම් අපේ රටේ තියෙන වෙනත් ප්‍රගතිශීලී පනත් ප්‍රතිපත්ති වගේ මේකත් බිම් මට්ටමේ ගැහැණුන්ට කිසිම ඵලදායිතාවයක් නොවන පනතක් බවට පරිවර්තනය වෙන්න නියමිතයි. ඉතින් එසේ නොවිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. ඒ වගේම තමයි අපි වග බලාගත යුතුයි මේ මොහොතේ අත වශයෙන්ම අපි යෝජනා කරලා තියෙන්නේ කාන්තා සංසදය හැටියටත් ආංශික අධීක්ෂණ කමිටුව ලෙසටත් කාන්තා හා ළමයින් පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ යෝජනාවත් උනේ මේ එකින් එක විවිධ පනත් ගේනවට වඩා ඇත්තටම යෝග්‍ය වෙන්න තිබ්බේ සම්පූර්ණයෙන් අපේ නීති පද්ධතිය තුළ විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන් ජාත්‍යන්තරව අපිත් එකඟ වෙච්ච පනත් වලට අනුකූල විදියට අවශ්‍ය ව්‍යවස්ථාපිත සංශෝධනත් ඉදිරිපත් විය යුතුයි කියලා. විශේෂයෙන්ම සීඩෝ, සීආර්සී, කාන්තාවන් හා ළමයින්ගේ අයිතිවාසිකම් තහවුරු වෙන ඒ ජාත්‍යන්තර පනත්වලට අපේ රට අත්සන් කරලා තියෙන්නේ. නමුත් ඒවා අපේ නීතිවල එසේ ඒ විදියට ප්‍රකාශනයට පත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා සමස්ත අපේ නීති පද්ධතිය තුළ ඒ හිඩස් අපි හරියට හඳුනාගෙන ඒවට ආමන්ත්‍රණය කළ යුතුයි. විශේෂයෙන් ව්‍යවස්ථාව තුළ තියෙන සමහර කොටස් සහ මේ පනත් අතර යම්කිසි පරස්පර භාවයක් මතු නොවෙන්න අපි වග බලාගත යුතුයි. නැත්නම් මේක ඇත්තටම ක්‍රියාත්මක කිරීමේදී විවිධ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා අමාත්‍යංශය හැටියට සමස්තයක් ලෙස අපේ නීති පද්ධතිය දිහා විශේෂයෙන්ම සීඩෝ එකට අනුකූලව අපේ පනත් සංශෝධනය විය යුතුයි හෝ වෙනස් විය යුතුයි කියන එක ගැන යම් කිසි අධ්‍යයනයක් කරලා ඉදිරිපත් විය යුතුයි. සහ එක ක්‍රමානුකූලව ඒ සීඩෝ එකට අනුකූල වෙන විදියට වෙනස් විය යුතුයි කියන යෝජනාව අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු කරයි කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි කියන්න ඕනේ පනත් ක්‍රියාත්මක කිරීමේදී පරස්පර භාවයක් තිබිය හැකි නැහැ. රජයේ ගන්න යම් වෙනත් ප්‍රතිපත්ති තීරණ වෙනත් පනත් හරහා සමහරක් වෙලාවට මේ පනතින් බලාපොරොත්තු වෙන ඒ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ අපිට කරගන්න බැරි වෙනවා. උදාහරණයක් හැටියට මේ මොහොතේ මේ රටේ ගැහැණුන් මුණ දෙන ප්‍රධාන ගැටලු අර්බුද මතුවෙන්නේ රජයේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා. ඒ ආර්ථික ප්‍රතිපත්ති හරහා ගැහැණුන් මත පටවන බර, ඔවුන්ට ඇති වෙලා තියෙන පීඩනය ඔවුන්ට ඉතාමත් බරපතල ලෙස ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ප්‍රගතිශීලී පනත් එකාතකින් අනුමත කරගෙන අනිත් පැත්තෙන් ගැහැණුන්ට ඉතාමත්ම අහිතකරවන වෙනත් ප්‍රතිපත්ති තීරණ ආණ්ඩුව ගැනීමෙන් වැළකී සිටින්න ඕනේ. මේ පිළිබඳ ඇත්ත යම්කිසි විදියට හරි අරමුණකින් නම් මේවා කරන්නේ. එහෙම නැත්තම් මේවා නැවත වතාවක් අපේ රටේ ගැහැණුන් රවට්ටන්නත් ජාත්‍යන්තරයේ මුලා කරවන්නත් කරන නිකං පර්ෆෝමටිව් දේවල් විය යුතු නැහැ. විශේෂයෙන් අපි හිතනවා මේ වෙලාවේ අපේ ආර්ථික ප්‍රතිපත්ති තුළ අවධානයට යොමු විය යුතු කරුණු දෙකක් තමයි. එකක් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය වැටුප් පරතරය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය අනන්‍යතාවය මත පදනම් වෙලා වෙච්ච වැටුප් පරතරය පිළිබඳ අවධානය යොමු විය යුතු අතරම විශේෂයෙන්ම ශ්‍රම බලකාය තුළ කාන්තාවන්ගේ සහභාගිත්වය ගැන කතා කරන මොහොතක් තුළ සුරැකුම් වැඩ, ගැහැණුන් පත පැටවිලා තියෙන සුරැකුම් වැඩ පිළිබඳවත් අවධානය යොමු විය යුතුයි. මේක ගැහැණුන්ගේ ශ්‍රම බලකායට සහභාගිත්වීමට ඍජුවම බලපාන දෙයක්. විශේෂයෙන්ම දැන් අදත් මට වාර්තා වුණා ට්‍රාන්ස්ෆර්ස් පිළිබඳව පොලිසියේ ඉන්න කාන්තා පොලිසියේ නිලධාරීන් ට්‍රාන්ස්ෆර් යනකොට ට්‍රාන්ස්ෆර් ක්‍රියාත්මක කරන්න යනකොට මේවා ඔවුන්ට බලපාන දේවල්. එතකොට ඔවුන් ශ්‍රම බලකායේ අවශ්‍ය විදියට ඵලදායී විදියට සහභාගී වෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට ඒ සුරැකුම් වැඩ පිළිබඳ කොහොමද අපි මැදිහත් වෙන්නේ? සුරැකුම් වැඩ තනියෙන් ගැහැණුන්ගේ තනි වගකීමක් නොවීමත් ඒකට යම්කිසි සමාජ වගකීමක් දරන එක අතිශයින්ම වැදගත්. මේ පනතේ අරමුණවන සමානාත්මතාවය අපි ඒ පිළිබඳ ඇත්තටම අපේ උවමනාවක් තියෙනවා නම් ඒ නිසා නැවත වතාවක් මම කියන්නේ මේ පනත අවසාන වශයෙන් අපි මේ පනත අනුමත කරනවා. විශේෂයෙන්ම මේ කොමිසන් සභාවපත් කිරීම ඒ වගේම මේකේ තියෙන එන්න පුළුවන් පරස්පරතා වලටත් අවධානය දෙන්න මේක ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව වගවිය යුතුයි කියන එකත් අවධාරණය කරනවා. බෙහෙවින්ම ස්තුතියි කාලය ලබා දීම පිළිබඳව.
Thank you. Honorable Minister Piyal Nishantha De Silva, you have 20 minutes.
Mulusuna Hubavana, Garu Sabhapathitumani, Mama Mulimma Stuti Vantavenava, Mahitanne Pramada Velaho, Kalojita Panatak, Ape Parliamentuwata, Ganeema Sambandhavat, E Sambandhava, Vivadayata Ganeema Sambandhava. E Wagema, Mama Visheshayenma Stuti Vantavenava, Ape Parliamentuwe, Kanta Mantrithumiyange Sansadayata, Meveni Panatak Ganeema Sambandhavat, E Wagema Me Sambandhava Visheshayenma Garu Emathumiyage සහයෝගය ලැබීම පිළිබඳවත් විශේෂයෙන්ම මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ සතුටු වෙන්නේ මුලසුනේ සභාපතිතුමනි මම මීට ප්‍රථම තිබිච්ච ආණ්ඩුව තුල කාන්තා හා ළමා සංවර්ධන ඒ වගේම පෙරපාසල් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යාපන යටිතල පාසල් සහ අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ නියෝජනය කරපු අමාත්‍යවරයෙක් හැටියට රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට විශේෂයෙන්ම කෙටි කාලය තුල දීප ව්‍යාප්තව කාන්තා හා ළමා විෂයපතේ පිළිබඳව ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් ඒ අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමිය ඒ වගේම නිලධාරීන් සහ විශේෂයෙන්ම අපේ ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඒ හිටපු සීලු නිලධාරීන්ගේ සහයෝගයත් එක්ක ඉටු කරන්නට ලැබිච්ච කෙනෙක් හැටියට එනම් ගරු සභාපතිතුමනි මේ පනත තුලින් බලාපොරොත්තු වෙන අරමුණු බොහොම හොඳ අරමුණු ටිකක් තියෙනවා. කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා විවිධාන සැකසීම ස්ත්‍රී පුරුෂ සමාජ භාව සමානතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කාන්තාවන් සම්බන්ධව ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම තුළ කාන්තා ඓතිහාසිකම් උල්ලංඝනයට එරෙහිව නඩු පැවරීම කාන්තාවන්ට එරෙහිව සීලු ආකාරය වෙනස් කොට සැලකීම් නතර කිරීම මෙවැනි කාරණා මුල් කරගෙන තමයි මේ කෙටුම්පත් මේ පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. ඒකයි මේකේ තියෙන වටිනාකම. ඇත්තටම අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් මම අමාත්‍යාංශය කරන කාලේ ආරම්භ කරපු ඒ වැඩසටහන් ටික මේ මහා පොළොවේ නැවත නීතියක් තුලින් යථාර්ථයක් කරන්නට පුළුවන් වීම ගැන විශේෂයෙන්ම සභාපතිතුමනි මම සතුටු වෙනවා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ සිටින අපේ සහෝදර මන්ත්‍රීවරු 225ම දන්නවා. මොකද මම මේ සම්බන්ධව දිගින් දිගටම අපේ අමාත්‍යාංශයෙන් කරපු විෂයපතයන් පිළිබඳව මේ මන්ත්‍රීවරු දැනුවත් කිරීමට මම ඒ සියලු කටයුතු මන්ත්‍රීවරු දැනගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් ලබා දීලා තියෙනවා. මේ තියන්නේ රටකි දයකි ලෝකි අය කියන වැඩසටහන මේ 2021දී ආරම්භ කරා. ලෝක කාන්තා දින වැඩසටහනත් එක්ක හැබැයි එක දිනයකට සීමා නොවි මේ කාන්තාව පිළිබඳව කතා කරනකොට අපි කාන්තාවන් දරුවන් පිළිබඳව කතා කරනවා නම් විශේෂයෙන්ම 365ම කතා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ලෝක කාන්තා දිනයට පමණක් සීමා නොවි මෙවැනි වැඩසටහන් රාශියක් අපිට ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ගත්තොත් අපිට යහපත් දෙමව්පියෝ භාවය වෙනුවෙන් අම්මා පිළිබඳව අම්මගේ තියෙන ගුණේ පිළිබඳව කතා කරන්න අම්මා උරුමය කියන සංකල්පය නිර්මාණය කරා. ඒ වගේම විශේෂයෙන්ම දියණිය කියන වැඩසටහන මට දැන් ටික මොහොතකට උඩදී අපේ විපක්ෂ නායකතුමා කතා කරා මේ දරුවන්ගේ සනීප ආරක්ෂාව පිළිබඳව කතා කරා. මම හිතන්නේ එතුමා ඒ පිළිබඳව එතුමාගේ යහපාලන සමය තුල තමයි කතා කරේ. කතා කරලා එතුමාට නමකුත් වැටුණා. හැබැයි වැඩේ නම් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ කතා කරපු ඒ දේ ක්‍රියාත්මක කරන්නට එතුමාට හැකියාව ලැබුණේ නැහැ. හැබැයි පියල් නිශාන්ත ඒ අමාත්‍යාංශයේ ඉන්න සියලු නිලධාරීන් එක්කතු වෙලා පෞද්ගලික ආයතනයකු සම්බන්ධ කරගෙන අපි මේ දියණිය කියන සංකල්පය තුළ අපි ගැහැණු දරුවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා පිළිබඳව ඉතාමත්ම හොඳ වැඩසටහනක් ආරම්භ කරා. පාසල් මට්ටමින් මේවන විටත් ඒ පාසල් 672ක් දැනට අපි මේ සම්බන්ධව ක්‍රියාත්මක කරලා නොමිලේ දරුවන්ට ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ වගේම වර්තමානයේ අපේ වර්තමාන ඇමතුමියත් මේ සම්බන්ධව මම හිතන්නේ දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ පිළිබඳවත් එතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ සාර්ථකභාවයට පත් වූ ආබාධිත කාන්තාවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරා මුළුසුනේ සභාපතිතුමනි දිරිය ජනනී කියන වැඩසටහන තුළ. ඊළඟට ව්‍යසායක කාන්තාවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරා. මොකද ඒ අය පිළිබඳව අපි වැඩිම අවධානයක් යොමු කර යුතු නිසා ව්‍යසායක ඇගයීම කියන යටතේ අපි ඒ කටයුත්ත කරා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි හැමදාම මේ කාන්තාවන් පිළිබඳව කතා කරනවා. ඒ වගේම කිඹුල් කඳුළු හෙලනවා. හැබැයි මේ ක්‍රියාත්මක කරන වැඩසටහන් මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙනවද කියලා බලන්නේ. ඒක නිසා අපිට ඒකේ ලොකු වගකීමක් තියෙනවා. පිරිමින් හැටියට අපිට මේ කාන්තාවන් ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ වගේම මේ කාන්තාවන් පිළිබඳව අපි කතා කරන විතරක් නෙවෙයි ක්‍රියාත්මක වීමත් තුළ ඇය ශක්තිමත් දිරිය කතක් බවට පත් කරන්නේ කෙසේද කියන එක. ඒ නිසා අපි ආරම්භ කරා අතිශයින්ම පිරිමින්ට පමණයි කියන වැඩසටහන. ඒ තුළ තියෙන්නේ මේ පිරිමින් තුලින් සිදුවෙන අඩුපාඩුකම් මොනවද? ඒ අඩුපාඩුකම් අපි හදාගන්නේ කොහොමද? පිරිමි විතරක් කතා කරන බොහොම සෞන්දර්යාත්මක වැඩසටහනක් තුළ මේ වැඩසටහන අපි දිගින් දිගටම ආරම්භ කරලා රට පුරාම මේක ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරා. ඒ වගේම තමයි පළමු පාසල මව්කුසයි කියන වැඩසටහන. මේ විදිහට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒ වගේම මම සතුටු වෙනවා පෙරපාසල් අමාත්‍යවරයා හැටියටත් මට මේ පෙරපාසල් නියෝජනය කරන 40,000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි ගුරුවරු ඉන්නවා අපේ. ඒ කාන්තාවන් වෙනුවෙන් පෙරපාසල් ගුරු අභිමානි රුපියල් 250 දීමනාව රුපියල් 2,500 දක්වා වැඩි කරා. වර්තමාන ජනාධිපතිතුමත් එක්ක දැන් අපි සාකච්ඡා කරලා මෙය රුපියල් 5,000 දක්වා වැඩි කරන්නට අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පෙරපාසල් ගුරුවරුන්ට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල 4ක ගුරුපුහුණු පාඨමාලා ලබා දුන්නා. පෞද්ගලික මට්ටමින්ම මම සම්බන්ධ වෙලා ඒ වගේම සෞභාග්‍ය පෙරපාසල් ඇතිකරා සංවර්ධනය කරලා ලංකාව පුරාම පෙරපාසල් වලට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දීලා ඒ පෙරපාසල් සංවර්ධනය කරා. මේ කටයුතු අපි ක්‍රියාත්මක කරා. වගේම අපි ඒ වගේම 19:38 මේ කාන්තාවන්ට හිරියර හිංසනයන් සිද්ධ වෙනවා නම් ක්ෂණිකව දැනුම් දීමේ වැඩපිළිවෙල ආරම්භ කරා. ඒ වගේම කාන්තා දරුවන් අපේ දැරියන් වෙනුවෙන් වීඩියෝ පටිගත කිරීමේ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන දෙකක් අපිට ආරම්භ කරන්නට හැකියාව ලැබුණා. මේ සියලු දේවල් මං හිතන්නේ සමහර අය දැන් අවුරුදු ගණනාවක් තිස්සේ කතා කරනවා. කතා කරාට කතා විතරයි. ඒක නිසා අර මේ මෑත කාලේ ඔය මේ කය්‍ය නායකද මොකද්ද මන්ද කියලා අමුතු වචනයක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ ගොඩාක් අය විපක්ෂ නායකතුමා ඇතුළු මේ අය නිකන් කතාවට පමණක් සීමා වෙච්ච අය බවට පත් වෙලා තියෙනවා. සැබෑ ලෙසම කාන්තාවන් පිළිබඳව කිමුල් කඳුළු හෙලන අය මේ ප්‍රායෝගික මට්ටමෙන්ම මේ වැඩසටහන් වලට සම්බන්ධ විය යුතුයි. ඉතින් මුළුසුනේ ගරු සභාපතිතුමනි අපි පැහැදිලිවම කියන කාරණයක් තමයි විශේෂයෙන්ම ඒ වගේම අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් කතා කරනකොට කිය යුතු කාරණේ තමයි සංස්කෘතිය තුළ ගෘහමූලිකයා පියා වුවත් පීතෘ මූලික සමාජයක් වුවත් අවවාදයෙන් තොරව අප සෑම දෙනාම පිළිගන්නා කාරණේ තමයි කාන්තාවන් තුළ ඇති ඒ විස්මිත හැකියාවන් තුළ තමයි අපි කවුරුත් රැකිලා ඉන්නේ කියන කාරණේ. සමහර වෙලාවට ඉතින් එක එක කතා කියන ගෑනුන් පිළිබඳව කාන්තාවන් පිළිබඳව ගෑනු ගෑවුන තැන නිවනක් නැහැ කියලා සමාජයේ සමහර අය කියනවා. හැබැයි කාන්තාව නැතුව මේ ලෝකයක් නැහැ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි වැඩි අවධානය මෙවැනි පනතක් තුලින් හරි අවධානය යොමු කිරීම ඉතාමත්ම කාලෝචිත වැඩක්. සභාපතිතුමනි රටේ 2,20,00,000 ආසන්න ප්‍රමාණයක් ජනතාව දීවත් වෙන්නේ රටේ 52%ක් ඉන්නේ කාන්තාවන්. කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳව කතා කරනකොට ඇය සවිබල ගැන්වීම කටයුතු අපි ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම බෞල තුල සමාජය තුල රැකියා ස්ථාන තුළ විශේෂයෙන්ම කාන්තාවන් සභ්‍යවල ගැන්වීම යුත්තේ දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික සමාජීය වශයෙන් බවත් මගේ විශ්වාසයයි. ඒ විතරක් නොවේ සෑම අංශයක් තුළම කාන්තාවන් සඳහා සැලකිය යුතු අවස්ථාවන් නිර්මාණය කළ යුතු බැවින් මේ පනත තුළ එවැනි අවස්ථාවන් ඇති කරන උත්සාහ කිරීම සම්බන්ධයෙන් මා සතුටට පත්වෙනවා. රාත්‍රී සේවය තුළ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පොදු ප්‍රවාහනය තුළදී පවා කාන්තාවන් දැඩි ලෙස හිංසනයට අපයෝජනයට හා ගැටලු රාශියකට මුහුණ දෙන බව සමාජ මාධ්‍ය තුළ නිතර නිතර වාර්තා වෙනවා. ඒ විතරක් නොවේ කාන්තා හා ගැහැණු දරුවන් බියවැද්දීම මෙන්ම ඔවුන්ගේ අසභ්‍ය දර්ශන හුවමාරු කිරීම නිසා බොහෝ කාන්තාවන් තරුණ දරුවන් සියදිවි නසා ගැනීමට ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ තත්ත්වය නැති කිරීම උදෙසා නීති සම්පාදනය කළ යුතුයි. ගරු සභාපතිතුමනි, අපේ රටේ කාන්තාවන් බොහොමයක් වෙලාගෙන අවසන් වෙච්ච විශාල ගැටලුවක් තියෙනවා. ඒ තමයි දෛනිකව මුදල් එකතු කිරීම මත පදනම් ණය දීම. මේක සති සහ වාරික වශයෙන් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක්. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මේ තත්ත්වයේ උඩ කාන්තාව ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලැබෙන්නේ කාන්තාවන්ගෙන්. වතුකම්කරු, විදේශගත ශ්‍රමිකයන්, ගෘහ සේවයේ ඇඟලුම් වැනි අංශ තුල කාන්තාවන් විශේෂයෙන්ම අප සෞභාග්‍ය ගැන්වීම කළ යුතුයි. ස්වභාවික ව්‍යසනයක වසංගත වැනි අවස්ථාවන් හා යුද්ධ කාලෙදිත් වැඩිම පීඩාව ලැබුණේ කාන්තාවන්ට. කාන්තාවන් බොහෝ දෙනෙක් වැඳපු තත්ත්වයට පත්වීම නවතා දුන් අපි විශේෂයෙන්ම අපේ විධායක ජනාධිපතිතුමා, පස්වන විධායක ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි විශේෂයෙන්ම ස්තුති කළ යුතුයි. මොකද මෙවැනි තත්ත්වයෙන් කාන්තාව ගොඩනැගීමට ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සම්බන්ධව ගරු සභාපතිතුමනි, අපි මේ දියත් කරන වෑයම සාර්ථක වෙන්න නම් ක්‍රියාත්මක කරන හැම වැඩ සටහනක්ම ලංකාවේ සීලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුල ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා ඒ තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අර එක දිනයකට පමණක් සීමා නොවි, එක ස්ථානයකට පමණක් සීමා නොවි, දීප ව්‍යාප්තවම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් බිමටම බැහැලා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් තමයි අපි කාන්තාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඕන. අපි දන්නා කාරණය තමයි සමාජ සංස්ථාව තුළ කුඩාම ඒකකය වෙන්නේ පවුල. මේ පවුල කුඩුම්බය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා රජයක් ලෙස අපි ප්‍රතිපත්ති පමණක් නිර්මාණය කරලා මදි. ඒ අරමුණු උදෙසා වැඩසටහන් නිර්මාණය කළ යුතු වෙනවා. දකුණු කොරියාව ආර්ථික අතින් වැටුණු වෙලාවේ පාක් ජනාධිපතිතුමා සමයේ ඒ කාන්තාවන් තමන්ගේ කොණ්ඩ කපලා විග්හදලා තමයි රටේ ආර්ථිකය නැවත ගොඩගත්තේ. ඒ නිසා අපිත් අපේ රටේ කාන්තාවන්ගේ හැකියාව ශක්තිය උපරිම ප්‍රයෝජනට අරගෙන නව ආර්ථික ප්‍රතිපත්තිය ඇති කරන්නට ඕනේ. එහිදී කාන්තාවන් සම්බන්ධ කරගත් ආර්ථිකය ඇති කිරීමට වඩාත් සුදුසු බවයි මගේ හැඟීම. ඒ වගේම ගරු සභාපතිතුමනි, ආණ්ඩුකම ව්‍යවස්ථාව තුළ මානව අයිතිවාසිකම් පිළිබඳ තුන්වන පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙනවා. එහි 11 වන වගන්තිය තුළ කිසිවෙකුත් වද හිංසනයට ලක් නොවිය යුතු බවත්, 12 වන පරිච්ඡේදයේ තුළ හැමෝම සමානාත්මයෙන් සැලකිය යුතු බවත් සඳහන් කළද මෙහි කාන්තාවන් සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්ත්වය ගැන අපට සතුටු වෙන්න පුළුවන්ද කියන ගැටලුව අපි තුල තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මුළුසුනේ ගරු සභාපතිතුමනි, අපිට මතකයි අපි විවිධ වැඩසටහන් අපේ අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරගෙන යන අවධිය තුළ අපි විශේෂයෙන්ම කාන්තා හිංසනය අපයෝජනය, ඒ වගේම පුංචිම පුංචි දැරියන් ගැබ් ගැනීම සම්බන්ධව අපි විවිධ වැඩසටහන් දැනුවත් කිරීමේ වැඩසටහන් අපි දීප ව්‍යාප්තවම ක්‍රියාත්මක කරගෙන ගියා. අපිට එහිම් පැහැදිලි වෙනවා දැන් දශක කීපයක් තිස්සේ අපේ කාන්තාවන්ට අත්වෙලා තියෙන ඉරණම, අපේ කාන්තාවෝ වර්තමානය තුලත් මං හිතන්නේ දැඩි පීඩනයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා දැන් දශක ගණනාවක් තිස්සේ මේ කාන්තා හිංසනය, අපයෝජනය, ඒ වගේම පුංචිම දැරියන් ගැබ් ගැනීම සම්බන්ධව අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කතා කරාට මේ කතා කරන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න නම් අපි ඒකාබද්ධව යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර යුතුයි. ඒක නිසා ඒක විපක්ෂයේද පක්ෂයේද එහෙම නැත්නම් කාන්තාද පිරිමිද කියන එක නෙවෙයි වඩාත්ම වැදගත් වෙන්නේ අපි සියලු දෙනා එකට එකතු වෙලා දේශපාලන මත ටික පැත්තකට දාලා දරුවෝ සහ කාන්තාව වෙනුවෙන් පෙනී හිටිනෝ නම් අපට සුන්දර රටක් නිර්මාණය කරගන්න පුළුවන්. වගේම මේ ගේන කෙටුම්පත් සහ මේ අනපනත් ක්‍රියාත්මක කිරීමේදී මම හිතන්නේ ගෙනෙල්ලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තට වැඩක් නැහැ. අපි දෙගොල්ලෝ දෙපැත්තට වෙලා මේ සම්බන්ධව කඹ අදින තරංගයක් බවට පත් කරගෙන ඉන්නවනම් ඉතින් ඒක නිසා දිගින් දිගටම මම හිතන්නේ අපි කතා කරනවට වඩා පැහැදිලිව අපි ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල ආරම්භ කරමු. මගේ වර්තමාන අමාත්‍යාංශය මම දැන් නියෝජනය කරන්නේ දීවරහා ජල සම්පත් අමාත්‍යාංශය. මම මේ අමාත්‍යාංශය තුලත් වැඩිම වගකීම දරාගෙන ඉන්නේ. ඒ වගේම අවධානය යොමු කරගෙන ඉන්නේ කාන්තහා ළමයින් පිළිබඳව. ඒක නිසා අපි කොයි අමාත්‍යාංශයක හිටියත් අපි අපේ යුතුකම සහ වගකීම ඉටු කරන්න ඕනේ. ඒ වගේම අපි මෙය කාන්තා කටයුතු ඇමතිතුමියට ඒ වගකීම පවරලා පැත්තකට වෙලා ඉන්න බෑ. කාන්තා කටයුතු අමාත්‍යාංශයට මේ වගකීම පවරලා පැත්තකට ඉන්න බෑ. ඒක නිසා කාන්තාව සහ දරුවා ආරක්ෂා කරන්න අපි සීලු දෙනාටම වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කරන්නට අපි සීලු දෙනා කැප වෙනවා කියන එක තමයි මම හිතන්නේ මේ සභාව තුළ අපි දැනගත කරන්න ඕනි. ඒ වගේම තමයි විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අවධානය යොමු කරලා මේ වන විට දැනුවත් කරන වැඩසටහන් ආරම්භ කරන්න කියලා අපට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒක නිසා මේ අවස්ථාව තමයි හොඳම අවස්ථාව. මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාව විතරක් නෙවෙයි මේ පනතේ ඇතුළත් වෙලා තියෙන දේවල් ක්‍රියාත්මක කරන්නට අපි කැපවෙමු කියන පණිවිඩයත් මේ අවස්ථාවේදී ලබා දෙමින් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.
Thank you honorable Dalasala Perama, you have 4 minutes.
I had 6 minutes.
But because of the initial time delay, it has been delayed, removed. You've got 4 minutes now.
Okay, anyway. Thank you. Mohammad Mesutai Garu Sabhapathumani. Ape samaje tula kantava asaranavima kiyana karane pilimada tarkayak naha. Habai Sabhapathumani aabada sahita kantavak කාන්තාවක් වීම නිසා පළමු අසරණ වෙලා ආබාධ සහිත වීම නිසා දෙවෙනි අසරණ වෙනවා. ඒ කියන්නේ ආබාධ සහිත කාන්තාවක් දෙවතාවක් ශ්‍රී ලාංකීය සමාජය අසරණ වෙනවා. ඒ නිසා මම මේ සභාවේ කතිකයන් රාශියක් ඉන්නවා. මේ පනත පිළිබඳව සහ අයිතිවාසිකම් ගැන කතා කරાવી. ඒ නිසා මම මේ කෙටි කාලය මිඩම් කරන්න බලාපොරොත්තු වෙන්නේ පනතේ තියෙන තාක්ෂණික කාරණා තුනක් පිළිබඳවත් ආබාධ සහිත කාන්තාවන් කොහොමද ඔවුන්ව අපිට ඔවුන්ට සාධාරණීකරණය කරන්න කියලා කියන කාරණාවත් පිළිබඳ විතරයි. අපි ඊට ප්‍රථමයෙන් මම මේ අවස්ථාවක් කරගන්නවා විශේෂ බාර අමාත්‍යවරයාට ඉතාම වැදගත් පනතක්. අපි කිසිදු චකිතයක් නැතිව අපි අපේ සහයෝගය එකඟතාවයේ සහ ආශිර්වාදයේ මේනුවෙන් පිළිගන්වනවා. ඊට ප්‍රථමයෙන් විශේෂ බාර ඇමතිවරයා විදියට ගරු ජනාධිපතිතුමාටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් රාජ්‍ය ඇමතිතුමිය ගීතා කුමාරසිංහ මැතිණියටත් ඒ වගේම මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් උනන්දුවක් අභ්‍යාසයක් කරා අපේ සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ප්‍රමුඛ කාන්තා මන්ත්‍රී සංසදය ඒ සංසදයටත් ඒ වගේම අපේ තල්තා අතුකෝරාල මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුක්ත ඒ අධීක්ෂණ කාරක සභාවටත් අපි නිර්ලෝභීව අපේ ගරුත්වය සහ කෘතවේදීත්වය ප්‍රකාශ කරන්න ඕනේ. දැන් මම ඔබතුමාට කිව්වා තාක්ෂණික කාරණා තුනක් මට පෙන්වලා දෙන්න තියෙනවා කියලා. මම හිතනවා ඔබතුමාට වැඩිපුර විනාඩියක් හරි දෙයි කියලා. බොහොම කෘතවේදීව. තාක්ෂණික කාරණා තුන මොකක්ද? මේ පනතේ ගරු කොමිෂන් සභාවේ සංයුතියට අදාළව 9 සහ 10 වෙනි වගන්තිවල ඉතා පැහැදිලිව තියෙනවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වීමට නුසුදුසුකම් කියලා. එයින් තුනක් තියෙනවා.
ඒ සුසුකම් හත් අට අතරේ දෙකක් තියෙනවා වස්තු බංගත්වයට පත් වූ බවට විනිශ්චය කරනු ලබන තැනැත්තෙක් අධිකරණයේදී. එබැවින් මනසේ හෝ ශරීරයේ අසනීපයක් හෝ වෙනත් අශක්නුතාවයක් හේතුවෙන් දුරේ දිගටම කරගෙන යාමට නොහැකි වීම හෝ ඊළඟට තව එකක් තියෙනවා කිසියම් ලංකාවේ හෝ කිසියම් රටක අධිකරණයක් විසින් පනවන ලද බන්ධනාගාරගත කිරීමට හෝ සිර දඬුවමක්. මම කියන මේකේ යෝජනා කරනවා ගරු කැබිනට් මණ්ඩලයට ගරු ජනාධිපතිතුමාට දැන් මෙතන තියෙනවා ශරීර අසනීපයක් සිහිවිකල් වීමක නම් කළා. ඒ නිසා නම් කර යුතුයි අපේ මහලේකම්තුමියත් ඉන්නවා කාන්ත සංසදයේ ලේකම්තුමිය ඉදිරි කුෂාණි රෝණදිර මැතිණිය නම් කළ යුතුයි ස්ත්‍රී අපචාර චෝදනාවකට ලක්වයිකෝ කියලා කියන එක. සිහිවිකල් වීම නම් කළ තියෙනව නම් වස්තු බංගත්වේ නම් කළ තියෙනව නම් මේ කාන්තාවන්ගේ කාන්තාවන් සයිබල ගැන්වීම සඳහා කරන මේ පනතේ මම විතර වගන්තිය විදියට මේක ඇතුළත් කරන්නට ඕනේ කියලා සත්භාවයෙන් කාන්තාවන ගරුත්වයෙන් මම යෝජනා කරනවා. ඒක පළවෙනි තාක්ෂණික කාරණේ. දෙවෙනි කාරණේ දහවෙනි වගන්තිය තියෙනවා සාමාජිකයේ ධූරය පහත දක්වන යම් හේතුන් මත හිස්විය යුතුයි කියලා. ඒකේ සාමාජික මියෑම සාමාජික ජනාධිපතිරය ආමතන ලිපියකින් මම එකට යෝජනාවක් කරනවා. මෙන්න මෙතෙන්ටත්
Honorable member, you have two more minutes allocated by Honorable Prashanta near Pial Nishadri Silva.
Thank you, sir. Thank you very much. මෙතනින් මම ඉල්ලීමක් කරනවා සමාජිකයින් ඉවත් කිරීම හා ඉලාසුම කියලා කියන වගන්තියට කාන්තා අපයෝජන පිළිබඳ චෝදනාවක් එල්ල වූ විට ඔහු අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වන තෙක් තාවකාලිකව මේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලෙන් ඉවත් විය යුතුයි ඉවත් කළ යුතුයි කියලා යෝජනාවක් මේක. මේක යෝජනාවක්. ඒ වගේම ගරු සභාපතිතුමනි මං කිව්වා මම මේ රටේ දෙවතාවක් අසන්න බවට පත් වෙන ආබාධ සහිත කාන්තාවන් ගැන විතරයි මෙතනදී කතා කරන්න කියලා. දැන් මේ රටේ අවසාන ජන සංගමයේ සිද්ධ වෙන්නේ ගරු සභාපතිතුමනි 2012. ඒ සංගමනයේ ප්‍රකාරව මේ රටේ ජනගහණයෙන් ගරු සෞඛ්‍යමතුමා මෙතන ඉන්නවා රමේෂ් පතිරණ මගේ මිත්‍රයා දන්නවා 8.7% ආබාධිතයි. ඒ කියන්නේ 1,662,000 2012 ආබාධිත ප්‍රජාව ඒ සංගණනයේට වයස අවුරුදු 5න් අඩු දරුවන් ලක්ුණේ නැහැ භාජනය කරේ නැහැ. පියල නිසාද මම තුමා දන්නවා. එමෙතුමා දන්නවා. භාජනය වුණේ නැහැ. එහෙම 1,662,000 ඉන්නවා. 8.7% 2012. කඩදාටු කාරණේ මේ 1,662,000 ගරු සභාපතිතුමනි 57% කාන්තාවෝ. 57% කාන්තාවෝ. 74% මට මතක විදියට කිසිදු ආර්ථික කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ 2012 ආබාධ සහිත ප්‍රජාවගෙන්. මින් අති බහුතරය කාන්තාවෝ දරුවන්ගේ පාසල් යන වයසේ 34%
honorable member
සභාපතිතුමනි කිසිදු ප්‍රාථමික අධ්‍යාපනයට භාජන වෙලා නැහැ. ප්‍රාථමික අධ්‍යාපනයත් අරගෙන නැහැ. ඒ නිසා 34% හිතන්න මේ බහුතරය කාන්තා දූලා කොයිතරම් අවාසනාවන්ත තත්වයක්ද. ඒ නිසාම මම කියනවා එක්සත් ජාතිය මට මේකට ඉඩ දෙන්නම ගරු සභාපතිතුමනි විනාඩි දෙකකින් මම අවසන් කරනවා. මම විපක්ෂ සංග්‍රහතුමාගෙන් ඒකට අවශ්‍ය වෙලාව ලබා දෙන්නම්. එක්සත් ජාතියේ ප්‍රඥප්තියේ තියෙනවා ආබාධ 6 වගන්තියේ ආබාධ සහිත කාන්තාවන් පිළිබඳව මෙන්න මෙහෙම තියෙනවා. ආබාධ සහිත ස්ත්‍රීන් හා ගැහැණු ළමයින් බහුවිධ වෙනස් කොට සැලකිලි වලට ලක් වෙන බව රාජ්‍ය පාර්ශ්වයන් පිළිගනී සහ ඒ හා සම්බන්ධ සියලු මානව අයිතිවාසිකම් හා මූලික නිදහස ඔවුන් විසින් පූර්ණව හා සමානව
භුක්ති විඳීම
සාධක කිරීමට පියවර ගත යුතුය. මේක ඉතාම වැදගත් කාරණාවක් කර සභාපතිතුමනි අවසන් කරනවා. රාජ්‍ය පාර්ශ්වයන් විසින් මෙම ප්‍රඥප්තියෙන් දක්වන ලද මානව අයිතිවාසිකම් හා මූලික නිදහස
ස්ත්‍රීන් විසින් භාවිතා කිරීම හා භුක්ති විඳීම තහවුරු කිරීමේ අරමුණ ස්ත්‍රීන්ගේ පූර්ණ සංවර්ධනය ප්‍රගමණය හා බලගැන්වීම සාර්ථක කිරීමට සුදුසු පියවරක් සියල්ල ගත යුතුයි කියලා. අවසාන වශයෙන් මම යෝජනා කරන්නේ මේක. මේක තමයි වැදගත් යෝජනාව. මේ කොමිෂන් සභාවිතා වැදගත්. කොමිෂන් සභාවේ සංයුතියේ තියෙනවා ධූරයන් 7ක්. 7න් 2ක් පත් කරන්නේ ජනාධිපතිතුමා. ගරු සභාපතිතුමනි මම ඉල්ලීමක් කරනවා මේ 7න් සභාපතිවරයා විය යුත්තේ කාන්තාවක්. ඊට ආ හොඳයි.
Please wind up.
මෙන්න මේක අතුල් කරගන්න. මම මේ කවදාවත් මෙහෙම මුලස්සනේ අනට අකීකරු වෙලා නැහැ ගරු සභාපතිතුමනි. මේ 7 දෙනාගෙන් කෙනෙක් අතේරු ජනාධිපතිතුමනි රමේශමතුමා මෙතන ඉන්න කැබිනට් මණ්ඩලයේ කියන ජනාධිපතිතුමාට මමම යෝජනා කරා කියලා මේ 7 දෙනාගෙන් කෙනෙක් ආබාධ සහිත කාන්තාවක් කියලා කියන එක මේ පනතේ සංශෝධනයක් විදිහට ඇතුළත් කරන්නට කියලා මුළු ජනගහණයෙන් 3%ක් ආබාධ සහිත ප්‍රජාවක් වෙන රටේ බෙහෙවින් මිස්තුති ඔබ තුමා මට දීපු වැඩි අමතර දීපු කාලෙට.
Thank you. Honorable Niroshan Perera, you have 6 minutes.
ගරු නියෝජකාරක සභාපතිතුමනි අද දින කාන්තා සයිබල ගැන්වීමේ පනත විවාද කරන අවස්ථාවේදී කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා කොමිෂන් සභාවක් ඇතුළු ඒ කරුණු පිහිටවීම ගැන අද අපි විවාද කරනවා. විශේෂයෙන්ම අපි රටක් හැටියට අපි පිළිගන්න ඕනේ මේ රටේ අනාගතය අපි ශක්තිමත් කරන්න ඕන නම් අපි කාන්තාවෝ ශක්තිමත් කරන්න ඕන. එහෙනම් කාන්තාවෝ ශක්තිමත් කිරීම නීති වලින් විතරක් කරන්න බෑ. අපි ඒක මේ මහ පොළොවේ යථාර්ථය බවට පත් කරන්න ඕනේ. නමුත් අද අපි දකිනවා අද ශ්‍රී ලංකාවේ කාන්තාවෝ අද ඉතාම දුර්වල තත්ත්වයේ ඉන්නවා. එක පැත්තකින් අපේ ආර්ථික ප්‍රශ්න හින්දා අද වෙනකොට විශාල පීඩනයක් මේ රටේ කාන්තාවන්ට අද එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ගෙවල් වැඩිපුරම පාලනය කරන්නේ පරිපාලනය කරන්නේ අපේ ළමයි බලාගන්නේ ඒ වගේම ආහාර වේලවල් හදන්නේ ඒ සියලු දේම ඒ වගකීම් කාන්තාවන්ට අද උරුම වෙලා තියෙනවා. එතකොට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අද වෙනකොට කාන්තාවන්ට මේ සියලුම ප්‍රශ්න අද කළමනාකරණය කරන්න වෙලා තියෙනවා. ඒ හින්දා මේ රජය මීට වඩා මේ කාන්තාව කෙරෙහි විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් ඒවා පරිපාලනය කිරීම සඳහා අවශ්‍ය සහන ප්‍රථමයෙන්ම ලබා දිය යුතු බව අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම කාන්තාවෝ විශාල ප්‍රමාණයක් අද වෙනකොට රැකී රක්ෂා කරනවා. ඒ වගේම ඒ රැකී රක්ෂා සහ අනිකුත් කාරණා වලට මේ රටේ පොදු ප්‍රවාහන සේවය කාන්තාව පාවිච්චි කරනවා. නමුත් අද පොදු ප්‍රවාහන සේවයේ කාන්තාවෝ ඒ යනකොට අද විවිධ අන්දමින් අද ඒගොල්ලන්ට ඒ ලිංගික පීඩා විඳින්නට අද සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි මේ සභාවේ යෝජනා කරා පොදු ප්‍රවාහන සේවයේ අඩු තරමේ ප්‍රායෝගිකව CCTV කැමරා දාලා මේ කාන්තාවන්ට පීඩනය දෙන ඒ පුද්ගලයන් අල්ලන්නට කටයුතු කරන්න කියලා. නමුත් අපි දකිනවා රජයෙන් එහෙකට යහපත් ප්‍රතිචාරයක් හම්බුන්නේ නැහැ. ඒ හින්දා විටින් විට පොලිස් කාන්තාවෝ දාලා මේ පොදු ප්‍රවාහන සේවයේ බස්වල විශේෂයෙන්ම මේ වැඩසටහන් ඒ වැටලීම් කරත් ඒක යම්කිසි සීමා සහිත ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ප්‍රායෝගික වශයෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව මේ රටේ තහවුරු කිරීම සඳහා මේ රටේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා මේ අවස්ථාවේදී මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම රැකී රක්ෂා කළා රැට ගෙදර එද්දී ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව අපි දන්නවා මේ වෙනකොට සමාජයේ පාතාලය මේ වෙනකොට පැතිරලා තියෙනවා. විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු ඒ වගේම විවිධ මත්පැන් වලට ඇබ්බැහි වුණු විවිධ පුද්ගලයෝ අද වෙනකොට මේ ගම්මානවල සැරිසරනවා. ඉතින් ඒ හින්දා කාන්තාවගේ ආරක්ෂාව සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් මම හිතන්නේ පොලිස් ප්‍රජා කමිටු ඇතුළු ඒ පොලිසියත් එක්ක ඒ ක්‍රියාත්මක කරන ගමම්ම ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීම සඳහා අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අපි දකිනවා මේ රටේ උපත් ප්‍රමාණය මොකද මව්පද්දවිය තමයි අද වෙනකොට කාන්තාව විසින් අද වෙනකොට ඒ උතුම්ම මව්පද්දවිය. එතකොට ඒ උපත් ප්‍රමාණය මේ රටේ අද වෙනකොට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ රටේ ජනගහණය තව ටිකක් කල් යනකොට අඩුවීමේ ප්‍රවණතාවක් තියෙනවා. එතකොට ජනග්‍රහණය අඩු වෙනවයි කියන්නේ රටක් දුර්වල වෙනවා. රටක් ආර්ථික වශයෙන් දුර්වල වෙනවා. සමාජීය වශයෙන් දුර්වල වෙනවා. ඉතින් ඒ හින්දා මේ උපත් ප්‍රමාණය නැවත නගා සිටුවීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් මේ රටේ ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. අපි දන්නවා ඉතාම දියුණු රටවල් වන ජපානයේ පවා මේ උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ඒ රටවල් වලට ඉතාම විශාල පීඩනයක් ආර්ථිකය කඩාවැටීම සමාජීය කඩාවැටීම ඇතුළු විශාල පීඩනයක් ඒ රටවලට එල්ල වෙලා තියෙනවා. ඒක මේ රටටත් වෙන්නේ ඉඩ තියෙනවා. මේ රටේ වැඩහිටි ජනගහණය බලා ගැනීමට අනාගත පරපුරක් නැතිවීමේ ඒ අපේ අවධානම මේ රටට තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව යම්කිසි විසඳුමක් සෙවීමේදී මේ කාන්තාවෝ සවිබල්ල ගන්නලා ඒ වගේම උතුම් වූ මව්පදවිය ශක්තිමත් කරලා ඉස්සරහට යෑම ඉතාම වැදගත් බව මම මේ අවස්ථාවේදී මතක් කරනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව තුලත් කාන්තා නියෝජනය දිගින් දිගටම අඩුවීම ඒ වගේම වෙන රටවල් ගත්තාම මේ රටේ දේශපාලනයට කාන්තාවෝ එහෙම ඉතාම අඩුවීම අපි සැලකෙල්ලර ගන්න ඕනේ. ඒක මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක්, මේ රටට බලපාන ප්‍රශ්නයක්. ඒ හින්දා අපිට නීති රීති මගින් පමණක් මේ දේශපාලනය සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කරන්න බෑ. ඒ සඳහා අපේ ඉන්න කාන්තා මන්ත්‍රීවරු ඇතුළු ඒ කාන්තා සංසදය අපි සම්බන්ධ කරගෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ඒ අවශ්‍යතාවය මේ රට තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම තුළින් අපිට ඒ කාන්තාවන්ට බලපාන ප්‍රශ්න වලට මීට වඩා විසඳුම් සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ අවස්ථාවත් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම විශේෂයෙන්ම මේ පනත සම්මත කරලා මේක ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කිරීමේ අවශ්‍යතාවයත් මතක් කර දෙමින් පය කතාව අවසන් කරමු.
Thank you. Honorable Gevinda Kumaratunga, you have 15 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, මම අත් වශයෙන්ම කැමතියි අද මේ පනත පිළිබඳ කරුණු දැක්වීමට පෙර මේ අපේ පාර්ලිමේන්තුව මහජන නීජිතයන්ගේ වගකීම පිළිබඳව සුපරික්ෂාකාරීව නැත්තං වගකීමකින් යුතුව කටයුතු කරනවාද කියන කාරණේ ඔබ හමුවේත් රට හමුවේත් මතු කරන්න. දැන් අද මේ කාන්තා පන්සොයි බල ගැන්වීමේ පනත. හෙට අපේ රටේ නිදහස් අධ්‍යාපනය මුහුණ දෙන අභියෝග පිළිබඳව. අනිද්දා විදුලි බල පනත. බ්‍රිතාන්‍යයන් මෙරටේ විදුලි බල උත්පාදනයේ පටන්ගත් දා පටන් තිබ්බ ක්‍රමවේදයන් සියල්ල උඩුයටු කෙරෙන පනතක්. අනිද්දා ණය කළමනාකරණය පිළිබඳ පනතක්. දැන් ගරු කාරක සභාපතිතුමනි, මොකද්ද මේ හදිසිය? ඡන්දෙන් පරදී කියලා බයද? ඊට ඉස්සෙල්ලා අනේ ඊට පස්සේ එන පාර්ලිමේන්තුවට කිසිම පනතක් ගේන්න බැරි වෙයි, එන්නේ ඔල මොට්ටලෝ ටිකක් එකින්ද අපි මේ ඔක්කොම පනත් ටික හදලා දීලා යන්න ඕනේ කියලා හිතන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්නව මන්ත්‍රීවරු 225ක්. දැන් අද බලන්න කතිකලයිස්තු 28යි. ඉතින් මේ එක දවසක් නම් පනතක් වෙනුවෙන් කතා කරන්න දෙන්නේ ඉතුරු 200ක් නිකන් ඉන්නෝ. මොන මගුලකට අපිට පඩි ගෙවනවද කියලාවත් මට තේරෙන්නේ ඇත්තටමයි. අපිට පනතක් අධ්‍යයනය කළා. ඒ කියන්නේ අපිට අපිව පාර්ලිමේන්තුවට යොපු සංවිධාන මහජනයා අනිකුත් ගරුතර සංගරත්නය දෙන උපදෙස් සම්බන්ධයෙන් මේ සභාවේ අපිට සාකච්ඡා කරන්න බැරි නම් ඒක ඔබතුමන්ලට බහුතරයක් තියෙනවා නම් දවස් 3ක් විවාද කරගත්තත් මේක සම්මත කරගන්න පුළුවන් නේ. විදුලි බල පනත දවස් 3ක් 4ක් වාද විවාද කළා. අපිට කියන්න තියෙන කරුණු රට හැමෝටම කියන්න දීලා ඇයි මේක සම්මත කරගන්න බැරි?
Honorable Minister Mahinda Amarawira.
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ දින තීන්දුව කරන්නේ මේ පනත් පිළිබඳව ආණ්ඩුව නෙමෙයි. මේ සම්බන්ධව පක්ෂ නායක රැස්වීම තියෙනවා. එතන සියලු පක්ෂ නියෝජනය කරමින් නායකයෝ සම්බන්ධ වෙනවා. ඒ පක්ෂ නායක රැස්වීමේදී තමයි විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ එකඟතාවයේ මත මේ දින තීන්දුව කරන්නේ.
එහෙම
නැතුව මේ තනියෙන් තීන්දුවක් ආණ්ඩුව අරගෙන නැහැ. ඒ වගේම 50 ඉදිරිපත් කරන්න හදිසිය කියන්නේ මේ 50 තියාගෙන ඉන්න ඕන කමක් නැහැ. ඊළඟ ආණ්ඩුව එනවද බලය එනවද නැද්ද කියන එකනේ ප්‍රමාද කිරීම නෙමෙයි අවශ්‍යතාවය කියලා තියෙනවා. අවශ්‍ය නම් තම දින එකතු කරගන්න පුළුවන්කම තියෙනවා.
Thank you. Honorable Govind Kumar Thakurma, please continue.
අපේ කණ්ඩායමට අපිට ඔය මොකද බිස්නස් කමිටි කියන එකේ අපිට නියෝජනයක් නැහැ. දැන් මෙතුමන්ලා ඉන්නවනේ මේක විපක්ෂයේ අපි 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 ආණ්ඩුවට විතරක් නෙවෙයි අපි 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 අහන්නේ කථානායකතුමාගේ ඇතුළුව. අපේ වර අපේ අපිට අපේ යුතුකම ඉෂ්ට කරන්න ඉඩක් දෙන්නේ නැද්ද? අපි අහන්නේ මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් විතරක් නෙවෙයි ආණ්ඩුවෙන් විතරක් නෙවෙයි අපි අහන්නේ මේ පාර්ලිමේන්තුව මේ 225 දෙනාට මහජනයා නියෝජනය කරමින් තමන්ගේ අදහස් දක්වන්නවත් අවස්ථාවක් දෙන්නේ නැත්තම්. දෙවෙනි එක තමයි ඇයි ඇයි ඇයිද ඔබතුමා කියනවානේ විපක්ෂ නායකතුමා විපක්ෂ ඉතින් ඔබතුමාලත් ඉන්නවනේ. ඉතින් විපක්ෂ විතරේ ඔය ඔබතුමාලා දෙන්නකෝ දවස් තුනක්. ඒක තමයි අන්න හරි අන්නත් එකව අන්නත් එකව ඔබතුමාලට ඕනේ කමක් නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. හරි ඔබතුමාලට බයයිද? බයයිද විදුලි බල ඔබතුමාලගේ විදුලි බල පනතගෙන දවස් තුනක් විවාද කරොත් ඔය තියෙන බහුතරේ නැති වෙයි ඔබතුමාලගේ පැත්තෙම ඔය පොදු ජන පෙරමුණේ ඉන්න සමහරුන්ට අම්මෝ මේකට අත උස්සන්නේ කොහොමද කියලා හිතයි කියලා බයයිද? ඒකද? ඒකද ප්‍රශ්නේ? තියෙන බහුතරේ ගැන විශ්වාසයක් තියෙනවනම් ඇයි දෙයියනේ දවස් තුනක විවාදයක් දෙන්නකෝ අපිට අපේ කරුණ ටික කියන්න දෙන්නකෝ අඩු ගන්න ඒක හැන්සඩ් එකට අපි අපේ අපේ විරෝධය පළ කරා කියලාවත් දෙන්න දෙන්නකෝ නැත්තම් බයයිද අපි කියන කරුණු ඇහුවම ඔයි පෙත්තේ ඉන්න අයගේ අත ඉස්සෙන්නේ නැතුව යයි කියලා නැත්තම් ඡන්ද වේලාවට ඉස්සෙල්ලා මාරු වෙලා යයි කියලා බයයිද බය නැත්තම් කරුණා කරලා දෙන්න විවාදයක් නියමිත දින ගන්න දෙන්න අපි ඔබතුමාගෙන් උත් ඉල්ලනවා මුලසනින් උත් ඉල්ලනවා මේ ගැන බැරෑරුම හිතන්න මේක මේක තේරුමක් තියනොත් මෙහෙම මෙහෙම කලබලයක් මොකක් වෙනුවෙන්ද පනත්වල වැරදි තියනවා ඈන්න බලන්න කියනවා ඈන්න බැලුවම ඈන්නක් නැහැ ඒකේ ඉතින් ඉංග්‍රීසි කිටුම්පතේ නම් තියනවා ඒ වගේ එහෙම ඒ තරමට කඩිමුඩියක් ඉංග්‍රීසි වචන පිටින් තියනවා සිංහල පිටපතේ මේ විදිහට මේ කලබලයක් එක්ක මොකද්ද මේ කරන්නේ කියන්නේ රටක් අවුල් කරලා අවුලෙන් අවුලට යෑමද පරමාර්ථය අපි දන්නේ නැහැ. මේ මේ මෙවැනි මෙවැනි කටයුතු කරෙන්නේ කුමක් වෙනුවෙන්ද? කුමක් අරමුණු කරගෙනද කියන එක මම හිතන ආකාරයට නම් පාර්ලිමේන්තුවේ හැටියට ඔබතුමාටත් වගකීමක් තියෙනවා මුලසනටත් වගකීමක් තියෙනවා මුලසන මණ්ඩලයට වගකීමක් තියෙනවා කථානායකතුමාට වගකීමක් තියෙනවා. මේක මේ ආණ්ඩු පක්ෂ විපක්ෂ විතරක් දීලා හරියන්නේ නැහැ. අපිට අපේ අදහස් දක්වන්න අවස්ථාව දෙන්න. එතුමන්ලා බහුතරෙන් පනත සම්මත කරගන්න ප්‍රශ්නයක් නැහැ. අපි ඒක 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 අපි අභියෝගයට ලක් කරන්නේ නැහැ. හැබැයි අඩුමතරමින් අපි නියෝජනය කරන ජනයා වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් අපි ඇවිල්ලා තින්නේ ඔවුන්ගේ මතේ මේ පාර්ලිමේන්තුවේ කියන්න අවස්ථාවක් දෙන්න. එහෙම නැත්තම් මොකද්ද මේ කියන ප්‍රජාන්ත්‍රවාදය? දැන් අර අපි දන්නවා මොකද්ද ඔන්ලයින් පනත සම්බන්ධයෙන් මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත වගන්ති 30 ගානක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිවැරදි කරන්න කිව්වා. ඉතින් ඔය ආසනෙම වාඩිලා හිටපු ගරු අධිකරණ ඇමතුමාම කිව්වා තුනක් අපිට මගහැරලා තියෙනවා. ඒකට අලුතෙන් කැබිනට් එකට දැන්ටමත් ඉදි හරි තාමත් ආවේ නැහැ පාර්ලිමේන්තුවට. ඉතින් ඇයි මේ කලබලේ? මගහැරෙන්නේ. ඒකද අපි රටට දෙන ආදර්ශය? ඒකද අපි දරුවන්ට දෙන ආදර්ශය? කලබලේ ඕනේ මගුලක් ඕනේ වැරද්දක් ඕනේ එකක් අපිට බලතර බහුතරය තියෙනවා නම් ඒක තමයි දැන් අද පාර යන කොටත් නේ වාහන එලවන්නේ එහෙමනේ. ඒක රතුද නිල්ද කොළද ඒව ප්‍රශ්නයක් නැහැ. මාර්ග නීති ප්‍රශ්නයක් නැහැ. අපිට යන්න ඕනේ අපි ගියා. ඒකද දෙන ආදර්ශය මේ පාර්ලිමේන්තුව? එහෙනම් නීති මොකටද? මොකටද මේ පාර්ලිමේන්තුව එහෙමනම් නීති සම්මත කරන්නේ? ඊළඟට අපි මේ අද තියෙන පනත සම්බන්ධයෙන් යොමු වුණොත් එහෙම කාන්තාවන් සවිබල ගැනීමේ පනතේ මේකෙත් හරි අපූර්වම කටයුත්තක් කරනවා. මම මේ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දැන් මේ සුදර්ශනී ප්‍රන්දුපිල්ලේ මන්ත්‍රීතුමියත් ඉන්නවා. එතුමිය ඇතුළු ඒ මන්ත්‍රී සංසදින් උත්හා ඉල්ලීමක් කරනවා. දැන් මේ කියන කාරණේ ඔබතුමියලගේ මෙදිහත් වීම අවතක්සේරු කිරීමක් විදිහට හිතන්න එපා. හැබැයි දැන් මේ අදාළ කොමිෂන් සභාව පත් කිරීමේදී සමාජිකයන් 7 දෙනයි. 5 දෙනෙක්පත් කරනවා ව්‍යවස්ථා දායක සභාවේ. දෙන්නෙක් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන්ලගේ සංසදයේ විසින්පත් කරනවා. දැන් මෙහෙම ගියොත් මොන එකකටද ව්‍යවස්ථා දායක සභාව? මම කියන්නේ නම් හතම මිතිමියලට යෝජනා කරන්න කියන්නේ. අනික් පනත්ලා එමුතුතුමා යෝජනා කරනවා. එතකොට විවස්ථා දායක සභාවෙන් අගමැතිතුමා ඉන්න, විපක්ෂ නායකතුමා ඉන්න, කතානායකතුමා ඉන්න, ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් ඉන්න. ඒකෙන් ඒ යෝජනා සුදුසුද කියලා බලලා සුදුසු අයව නිර්දේශ කරනවා ජනාධිපතිතුමාට පත් කරන්න. දැන් මේකෙන් දෙන්නේ කේකෙන් අයින් කළා මේක අහිංසක වෙන්න පුළුවන්. ඒතර ඊළඟ පනතේදී විදුලි බල පනතේදී අමෙතුමා දෙන්නේ කයින් කරගත්තොත් මොකද කරන්නේ? අපිට ක්‍රමවේද එපාද? ක්‍රමවේද එපාද? මේ පනත අහිංසකකින්ද කාටවත් ප්‍රශ්නයක් නැති වෙයි. හැබැයි ඊළඟ පනතත් අහිංසකද? ඒතර ඊළඟ පනතේදී තව කවුරු හරි කෙනෙක් සාක්කුවට දාගත්තොත් දෙන්නේ නම් කරන එක අපේ විවස්ථාදායක සභාවක් පත් කිරීමේ පරමාර්ථයට මොකද වෙන්නේ? විවස්ථාදායක සභාවම විහිළුවක් කළා නෙවෙයි ඉවර වෙන්නේ. ඒ නිසා අපි මේ සභාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වගන්දි සම්බන්ධයෙන් බැරෑරුම්ම හිතන්න. අපි ඔබතුමියලා මේ මන්ත්‍රීතුමියලා යෝජනා කරන කියන්නේ කිසිම ගැටලුවක් නෑ. අපි කියන්නේ නම් හතම යෝජනා කරන්නේ. හරි? යෝජනා කළා මේකට කියන්නේ සම්මත කරන්න කියලා. දැන් මේක ආයෙ කෑලි කෑලි බෙදා ගන්න ගත්තම කොහෙන්ද මේක ඉවර වෙන්නේ? ඒ වගේම කලින් ගරු සරත් වීරසේකර මන්ත්‍රීතුමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරා. මේ පනත කියවනකොට අපිට අර අපි හැදුණු වැඩුණු සංස්කෘතිය තුල බිහිවෙච්ච පනතක්ද කියන ගැටලුව යම් ආකාරයකට දැනෙනවා. අපි මාතෘත්වයේ සැලකුවේ, අම්මා නැත්නම් සහෝදරියන්ට සැලකුවේ, අප විසින් ගරු කළ යුතු, වන්දනාමාන කළ යුතු අය හැටියට. ඒ වෙනුවට මේ පනත තුළ යම් ආකාරයකට අර බටහිර මේ කාන්තාව වහලෙක් හැටියට සැලකලා ගොඩනගිච්ච සමාජයක සමානත්වයෙන් ඇති කරපු වගන්තිත් මේ තුළ තියෙනවද කියන එක ගැන යම් යම් සැකසංකා මතුවෙනවා. ඒකේ අපිට මේට පෙර ඇතම් කතිකුව දහස් දෙක්ව වගේම එක්තරා විදිහකට මොකද අපිට මාතෘත්වයේ සම්බන්ධයෙන් අපි පතන්නේ අපේ සමාජයේ සමතැන නෙවෙයි අපට වඩා අන්නයට වඩා ඉහළ තැන. ඒ සුවඳ අපිට මේ කෙටුම්පතෙන් දැනෙන්නේ නැතිවීම ගැන අපි කනගාටු වෙනවා. දැන් ඒ වගේම බලන්න මේකේ අපි ගත්තොත් එහෙම දෙවෙනි වගන්තියේ ඈ යන්න ස්ත්‍රී පුරුෂ භාවයේ සහ ලිංගික දිශානතිය මත පදනම්ව සිදුවන සීලු ආකාරයේ වෙනස්කොට සැලකීම් වලින් කාන්තාවන් ආරක්ෂා කිරීම. අවසාන වශයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීම කියන කාරණේ තියෙන නිසා කාන්තාවන් සවිබල ගැනීමේ පනතක්කට අදාළ වෙන්න පුළුවන්. හැබැයි ස්ත්‍රී පුරුෂ භාවයේ සහ ලිංගික දිශානතිය පදනම්ව සිදුවන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් කිව්වම මේක අවසාන වශයෙන් මේ අර්ථ දෙකකින් යන්නේ කොතෙන්ද කියන එක ගැන බලවත් සැකසංකා මතුවෙනවා. අපිට කාන්තාවට ගරු කිරීම සම්බන්ධයෙන්, සමතැන දීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒ වගේම සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් අනුකම්පා සහගතව බැලීම පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රകൃතිය වෙනුවට විකෘතිය ආදර්ශය කරන්න හදන අනපනත් ගේන්න යනවනම් අපිට ඒකට එකඟ වෙන්න බෑ. ලෝකය පරිණාමණය වෙච්ච ආකාරයක් තියෙනවා. ලෝකයේ ප්‍රകൃතියක් තියෙනවා. ඒ ප්‍රകൃතිය වෙනුවට අපි විකෘතිය සම්බන්ධයෙන් දානුකම්පාවෙන් බැලිය යුතුයි කියන අදහසත් එක්ක අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි මං හිතන්නේ සියලු ආගම්වල මේක පුරුදු පුහුණු කරනවා. හැබැයි ප්‍රകൃතියට වඩා විකෘතිය උත්සාහ දෙීමේ ප්‍රයත්නයක් තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා අපි අපේ මන්ත්‍රී සංසදයෙන් ඉල්ලා සිටිනවා. දැන් මං අද මතු කරපු ප්‍රශ්නේ සම්බන්ධයෙන්ම දැන් විවාදයේ තියෙන දවසකට එක දවසට එක පනත ගානේ ඒ තරම් මේ පාර්ලිමේන්තුව කාර්යක්ෂම වෙන්න හදන්නේ. හැබැයි 25කට කතා කරන්න දීලා 200ක් නිහඬ කරවල පහුගිය ජනරජ දිනේම මේ පාර්ලිමේන්තුව රැස් වුණා. අපි ඊටාම සතුටින් හිටියා. ත්‍රස්තවාදයේ ඔව් ඒ මිලේච්ඡ කුරුඩු ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ 15 වෙනි සංවත්සරයේ මේ දානම් වෙන්දා මේ 22 වෙනිදා අපේ රට ජනරජයක් වෙච්ච දවස එදාම මේ පාර්ලිමේන්තුව රැස් වුණා. අපි කතා කරන්න වෙලාවක් වෙන් කරගෙන තිබුණා. දැන් ආණ්ඩු පක්ෂයේ කතිකය ඉවරුණාම ඒ අය ඝනපුරණේ නැහැ කියලා අනිත් අයට කතා කරන්නත් නොදී ගෙදර ගියා. ඒ නිසා අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්නවත් අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව එහෙමනම් මහජන නියෝජිතයෙක් වෙච්ච මට ඔබතුමන්ලට දීලා වෙලාව වෙන් කරගෙන අවසාන වශයෙන් කතා කරන්න ලැබෙන්නේ නැත්නම් අපි නියෝජනය කරන පුරවැසියගේ තත්ත්වය මොකද්ද? පුරවැසියා දවසක මේ පාර්ලිමේන්තුව වැඩි කාලයක් නෙවෙයි පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරමින් වියරු මහජන අරගලයක යෙදුණා. වැරදිද? වැරදිද? අපිට කතා කරන්නවත් වෙලාවක් ගන්න බැරි නම් මේ පාර්ලිමේන්තුවේ අපි වැදගත් විදියට පිළිවෙලට අපිට දීලා තියෙන නීති රීති වලට අනුකූලව ලබාගත්තු වෙලාවක්වත් අපිට කතා කරන්න ලබා දෙන්නේ නැත්නම් මොකද්ද මේ පාර්ලිමේන්තුවේ රටට දෙන ආදර්ශය?
Honorable member, you have 2 more minutes.
දැන් විජයග්‍රහණේ සැමරුම අවාසනාවකට අපි දැක්කේ නෑ එදා අපේ ජනාධිපතිතුමා. එතුමට රටට කළ දුන්න රණවිරුවන්ට වඩා, ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ට වඩා, අතපය පරිත්‍යාග කළා මේ දේශය රැකදුන්න රණවිරුවට වඩා වෙන විදේශ සංචාරයක් ලොකු වෙන්නේ නැති. අපි කෘතඥ වෙනවා කැමතිතුමා හරි ඒ අඩුව පුරවන්න එදා එතනට සහභාගී වීම සම්බන්ධයෙන්. හැබැයි ඒ ජයග්‍රහණයට දේශපාලන අරුතක් දෙන්න තමයි 2019 ජනාධිපතිවරණෙත් 2020 මහමැතිවරණෙත් අපි ජනවරමක් ඉල්ලා සිටියේ. අපි 3-2 ඉල්ලා සිටියේ පොදු ජන පෙරමුණ හැටියට. ඔව්, අපි 3-2 ඉල්ලා සිටියේ ඒ රණවිරුවන් රබාල් දුන්න රැක දුන්න රටට ගැලපෙන නව, ඒ ජයග්‍රහණයට ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගේන්න. කෝ ඒ ව්‍යවස්ථාව? කෝ ජනවරමට අනුව ගේන ව්‍යවස්ථාව? කෝ මේවට තියෙන කඩුමිඩිය? කෝ ඒ ප්‍රතිඥාව ඉෂ්ට කරන්නේ? 13 වෙනි සංශෝධනයේ පටන් ත්‍රස්තවාදය අවියක් කරගෙන ඒකීය ශ්‍රී ලංකාවට හානි වෙන ආකාරයට අපේ සමස්ත ජනතාව අතර සුහදත්වයට හානි වෙන ආකාරයට බෙදීම් නීතිගත වෙන ආකාරයට ගිනත් තියෙන මේ පවතින ව්‍යවස්ථාව විසිකල්ලා දාලා මුළු රටටම මුළු රටේම පුරවැසියට එක හා සමාන ආඩම්බර වෙන්න පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් තමයි ඒ ජනවරම අපි නිර්මාණය කරේ. ඒ වගේම තමයි ජනරජය අද කොයිබටද අවසන් කරනවා. අපි දැක්ක පහුගිය දවස්වල රේගුව විජාතිකයන් අතරපත් කළා. අපේ රටේ දොරටු පාලනය කරන්නේ මේ රටේ පුරවැසිභාවයවත් නැති, මේ රටේ රජයට සම්බන්ධයක් නැති විජාතිකයන් පිරිසක් නම් අපේ ජනරජය කොයිබටද? රාමායන මම්පෙත් ගැන කතා කරනවා. රාමායනය කියන ඒ කාව්‍ය තුල හෝ වේවා ලංකා රාජ්‍ය පරද්දල ගිනි තිබ්බ හනුමට කෝවිල් හදන්න කතා කරනවා. මේ සියල්ල පෙන්නුම් කරන්නේ මව්බිමේ හෙට දවස හමුවේ ඇති අභියෝග. ඒ අභියෝග ගැන ගැඹුරින් සිතා කටයුතු කරන ලෙස රටවැසියාගෙන් ඉල්ලා සිටිමින් මමගේ අදහස් දෙක්වීම අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
Thank you.